order, please. Kathanayaka Oriyawe Singh. Then Nivedana. Jatika Methivarnavaladi Vidyut Chandrakame Bhavita Kirim Pinibandava Handumnadi Me Vedasanak Sandaha Methivarna Commission Sava Visin Avastava Killa Ati Bevin Each Avastava Sarasasim Sandaha Parliament to Katri Pinibandha Karaka Sava Vishesha Rashimak Didat Dhanami Julie Dorestin Sikula and Madadina Purba Ekulahai Theatre Parliament to Sankine Karaka Sava Anka Kamara Anka Hatare Di Patin Nimitatare ඊට පැමිණ සහභාගී වන ලෙස සමාජික මන්ත්‍රණ සිර ජනරට මේ මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොට පෙර සංවර්ධන බදු පනතේ 3 වෙනි වගන්ති යටතේ වරාය හා ගුවන්තොට පෙර සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව Pedas Dahaname Martu Paswani Dinati Anka Dedas Ekasia Dahatunen Dahaya Darana Ativishes Gazapatre Palakanda the Niyogya Saha Dedas Dahata Varshes and the Sri Lanka Regue Varshika Karisadana Varta Mamidri Patkarami Emma Niyogya Saha Varta Rajay Mudal Pirimanda Karaka Sabha with Mukaritway Mama Yojana Karami
Garu Adikarna Mandanagar Prasaska Namatitumia
Tastamasi Hatati Anka Dekadaran Adikarna Sangidhana Panate Hatavani Vaganti Samaga Kiyavi Yutu Eki Panate Hata Ekveni Vaganti Atate Agravinishakar Varia Vimasa Adikarnaha Bandanagar Pratisanskarna Matavaria Visin Sadhana Ladua Dedas Dahaname Martu Visihaven Dinati Anka Dedasekasi Dasain Visiata Darana Ativishes Gazette Patre Palakanda the Niyogi Mamadri Patkarami එමන් යෝගයේ නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තිබු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දික්කාණුවේ අවතන් වූ පුජ්‍යලයන් පන්දිච්ච කිරීම සමපකාර සංවර්ධන වෘත්තීය පුහුණුවන් නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි 2018 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අංශයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි. 2016 වර්ෂයේ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙතම කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි මහජන ප්‍රසම් පිළිගැනීම ගරු චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යමිය.
ගරු කථානායකතුමනි අනුරාධපුරයේ තුන්වන පියවර අංක 3029 දරන ස්ථානයේ පදිංචි එල්.එච්. කල්යාණිත සිල්වා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද අනුරාධපුර කුරුන්දන්කුලම තුන්වන පටුමග යන ලිපිනෙහි පදිංචි ආර්.ඒ. ගාමිණී රණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු අජිත් පී පෙරේරා අමාත්‍යතුමා. ගරු රංජිත් අල්විහාරයේ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි කටුවස්සට පල්ල තලවින්න අංක 105 දරන ස්ථානයේ පදිංචි ටී.බී. පිටියාම මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු ජේ.සී. අලවත්වෝල අමාත්‍යතුමා. මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සමාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරණ ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා විදුලි සංදේශ විශේෂ කටයුතු ක්‍රීඩා ඇමතිතුමාගේ ඇසීමට
ආනෝගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි ආ එකට පිළිතුර ඉතාම දීර්ඝ එකක් සංගම් 67ක නම් කියවන්න තියෙන මම ඒක සභාගත කරන්නද ආ එක සංගම් ගණනාවක නම් තියෙනවා 67ක ඒක සභාගත කරන්න ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ක්‍රීඩා පනත හා එහි සංශෝධිත රෙගුලාසි වලට අනුකූලව අදාළ ජාතික සංගමේ විශේ෷ මහා සභා රැස්වීමක් කැඳවා කැසට් නිවේදනයට අනුකූලව සුදුසුකම් සපුරා ඇති නිලවර්ණ කමිටුවක් පත් කළ නිලවර්ණයේ පැවැත්වීම තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර දැනට ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා සංගම් 67ක් පවතින අතර මෙම සංගම් වලින් ක්‍රීඩා පනතට හා රෙගුලාසි වලට අනුව විගණන වාර්තා ඉදිරිපත් කිරීම මහා සභා රැස්වීම පැවැත්වීම වැනි ප්‍රධාන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ක්‍රියාත්මක නොවන සංගම් ලියාපදිංචි අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පියවරු ගනු ලැබේ. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, එබඳු ජාතික සංගම්වල කටයුතු නිවැරදි කිරීමට උත්සාහ කරනු ලබන අතර එසේ නිවැරදි නොවන ජාතික සංගම් අතුරු කමිටු වශයෙන් පත්කර ක්‍රියාකාරීත්වය නිවැරදි කර නිලවරණ පවත්වා නැවත ස්ථාපිත කිරීමට කටයුතු යොදනු ලබයි. ආ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මම හිතනවා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ගරු ඇමතුමා හිටියනම් හරි වැදගත්. නමුත් අපි මේ වෙලාවේ ගායන්ත කරුණාතිලක ඇමතුමා උත්තරයක් ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මගේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි යොමු වෙන්නේ මේ රටේ ක්‍රීඩාවේ විශේෂයෙන්ම ජනප්‍රිය ක්‍රීඩා වෙන්න පුළුවන්, ජනප්‍රිය නොවන ක්‍රීඩා වෙන්න පුළුවන්, ජාතික ක්‍රීඩා 67ක් තියෙන මෙතුමාගේ උත්තරේ තියෙන විදිහට. මේ සමහර ජනප්‍රිය ක්‍රීඩාවලට මේ ක්‍රීඩා සංගම් හරහා සභාපතිවරයා තෝරන මහා මාපියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට හොයලා බැලුවොත් ඉතිහාසයේ පුරා ගත්තොත් දේශපාලනඥයෝ තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් එහෙම වෙන්න පුළුවන්. මේකට අවශ්‍ය ඡන්දය ලබා දෙන්න පුළුවන් ක්‍රීඩා සංගම් ටික නිර්මාණය කරගන්න වේලාසන. අපි හිටපු ඇමතුමත් ඉන්නව මෙතන ක්‍රීඩා ඇමතුමා. ඒ වගේම දැන් වොලිබෝල් සංගමය ගත්තොත් එක එක ඇමතිවරුන්ට අවශ්‍ය විදියට යන්නේ. මං ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා මේ රටේ ක්‍රීඩාව මීට වැඩිය එහා විනිවිදභාවය කියන්නේ. දැන් අර අපි දැක්කා පහුගිය කාලේ කතරගම දේවාලයට දේශපාලනඥයොන්ට පත් වෙන්න බෑ කුවන් කතරගම දේවාලේ ඒක පත් වෙන්න ඕනින්ද සසින්ද මහ ඇමතුමාට ඒකත් වෙනස් කරා. ඉතින් මේක දේශපාලනඥයෝ හැමතැනම අල්ලගෙන ඉන්නකොට මං හිතන්නේ දක්ෂ ක්‍රීඩකට එන්න තියෙන තැන ඇහිරෙනවා. ක්‍රීඩා සංගම් වල මුල් පුටුවට ආවට පස්සේ එයා කරන්නේ දේශපාලනේ. රටේ අහිංසක දුප්පත් ගම්වල ඉන්න දරුවෙකුට දැන් ක්‍රිකට් ක්‍රීඩා වගේ එකකින් ඉස්සරහට එන වටපිටාවක් හැදෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන මේ පිළිබඳව මේ රට වෙනුවෙන් නිදහස්ව හිතලා මේවා ඉදිරියට ගන්න පුළුවන් මිනිස්සු ඕන තරම් රටේ ඉන්නවා. නමුත් දේශපාලනඥයෝ මේක බදා ගැනීම තුළ මේකෙන් මෙතනින් එහාට යන්නේ නැහැ. මම
ප්‍රශ්න දාන්න ගරු
මහත්මයාගෙන් ගරු කතානායකතුමනි, මේ දේශපාලනඥයන්ට මේකට ඍජුව මැදිහත් වීම අඩුම තරමින් අර කතරගම දේවාලට දාලා තියෙන වගේ බෙරේර එකක් හරි දාලා මේක නතර කරන්න අමාත්‍යාංශයට පියවරක් ගන්න බැරිද?
ඒක ගරු ඇමතුමා අවධානය යොමු කරන ඇමතුමාගේ
යොමු කරන ඇමතුමා.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ
ඒක නේද ඇමතුමා දෙන්න.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්තුමා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම අහනවා මේ ගරු කතානායකතුමනි, අපේ හරින් ප්‍රනන්දු ඇමතුමාට මම හිතන්නේ මේක ගයන්ත ඇමතුමා යවන හින්දා අපිට බැරිද මේ පිළිබඳව මේ ක්‍රීඩා සංගම 67 පිළිබඳව මේකේ සම්පූර්ණම ඉතිහාසයේ අවුරුදු 5ක විතර කොහොමද මේකේ පත්වීම් වෙලා තියෙන්නේ, විගණන වාර්තා කොහොමද, අතුරු කමිටු යන්න හේතු කොහොමද කියලා දිනයක විවාදයක් ලබා දෙන්න. මෙලටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තරඟ පරාදුනාට පස්සේ රටම බණිනෝ ජයග්‍රහණය කරාම ඇමතිවරු ටික ගිහිල්ලා ළඟට වෙලා මල් මාල දාගන්නව, පරාදුනාම ක්‍රීඩකව වැරදි, සමහර වෙලාවට ක්‍රීඩකව ඇමතිවරුන්ට බණිනවා, ඇමතිවරු ක්‍රීඩකයන්ට බණිනවා. මේ ගැන අපිට කතා කරන්න දවසක විවාදයක් ලබා දෙන්න සූදානම්
නැහැ. ඇමතිතුමායි කියලා සභානායකතුමාගේ එඟත්වයෙන් එහෙම තවත් ගෙන්න බලන්න ඕ. හොඳයි, බොහොම ස්තුතියි ගරු ජයසිරි ජයසේකර ඇමතිතුමා, සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමතිතුමාගේ ඇසීමට.
මම අහන කර කතා නැතුමනි, ගරු කතානායකතුමනි, 1 2018 වර්ෂයේදී 29,843, 2 ඇමුණුම 1 දක්වා ඇත, 3 ඔව්, 4 රුපියල් මිලියන 250ට වැඩි ටෙන්ඩර් ප්‍රදානයකදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරන ලබයි. ආ 1 ඔව්, 2 ඔව්, ඇමුණුම 2, 3 නැත, 4 පැනනොනගි, 5 පැනනොනගි. ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිතුරු ලබා දීම ගැන. මට මහන්න කැමති ගරු ඇමතුමනි, දැන් පහුගිය කාල වකවානුවේ මම කියන්න කැමති විශේෂයෙන්ම ට්‍රස්ටර් ෂුබැබ් කියන එන්නත, ඒකෙදී එන්නත් 1527ක් මිලදී ගැනීමට ටෙන්ඩර් එකක් ඇඳෙව්වා. එතකොට ඒකෙදි මම ඔබතුමාට කියන්න කැමති මේ ටෙන්ඩර් තුනක් ලෙස මේක දාලා පළවෙනි එකේ එන්නත් 600ක්, දෙවෙනි එකේ එන්නත් 470ක්, තෙවැන්න හදිසි මිලදී ගැනීම ලෙස දේශීය වෙළඳපළෙන් එන්නත් 550ක් සහ ටෙන්ඩර් කැඳෙව්වා. එතකොට ඒකෙදි ඉදිරිපත් වෙලා තිබිච්ච අඩුම ටෙන්ඩරේ තිබුණේ රුපියල් 67,400යි. ඒකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියක් ලැබුණා
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුමැතිය ලැබුණා. ඊළඟට අඩුම ටෙන්ඩරේ තිබුණේ ඊළඟට තිබුණේ 75,840. හැබැයි ඒක තියෙද්දී වැඩිම මිලක් ඉදිරිපත් කළ තිබුණේ රුපියල් 1,35,900ක්. මේකට පෞගි කාලයේ විශේෂඥ වෛද්‍යරුත් විශාල විරෝධයක් දැක්වම පිළිකා එන්නත පිළිබඳව. හැබැයි ඒක මිලදී ගන්න වැඩපිළ සකස් කරා. අත වශයෙන් මේකට විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයේ සිදුවුණයින් පස්සේ අතරම රජයට දළ වශයෙන් ගත්තොත් කෝටි 10ක පාඩුවක් සිද්ධ වෙනවා. මේක ගණන් හදලා බලපුවා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයම පැනවපු ජාතික ප්‍රසම්පාදන කොමිසම, ඒකෙන් කිව්වා ලිපියකින් දැනුම් දීලා තිබෙනවා සෞඛ්‍ය ලේකම්වරයාට, ලේකම්වරියට මේ මිලදී ගැනීම කරුණා කළා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ගයිඩ්ලයින්ස් වලට අනුව ක්‍රියා කරන්න කියලා. හැබැයි ඒක සිද්ධ වෙලා නැහැ. ඒක නැතුව තමයි මේක මිලදී ගත්තේ. මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, මොකද මේ ඔබතුමා මැදිහත් වෙලා කරපු ගන්නේ මම මේ කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ SPC එක. මේක දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබතුමාගෙන් මම අහන්න කැමතියි මේක දිගින් දිගටම තවත් ක්‍රියාත්මක කරන්න ඔබතුමා ඉඩ තියෙනවද? නැත්නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේකට අවශ්‍ය කරන නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවද කියලා මම අහන්න කැමතියි.
ඔබතුමාට ඇවිල්ලා ඕක කියපු සමාගමේම කට්ටිය මාව හම්බුනේ ඇවිල්ලා ඔබට. ඕක සිදු වුණාම ඇවිල්ලා හරිද? ඒ සමාගම හැමතැනම යනවා. එතකොට ඒ අය ඇවිල්ලා මට හම්බුණා. හම්බුණා මම ඒ වෙලාවේම එවකට හිටපු සභාපතිවරයාට කතා කරා. එතකොට හිටිය සභාපතිවරයා දැන් එක්කලා නෙවෙයි කලින්. එතකොට එයාට කතා කරලා මම ඇහුවා මොකද්ද මේ ක්‍රමවේදය, ඇයි මේ අඩුමේකට දැන් මුලින් තියුණ චෝදනාව මොකද්ද? 2,80,000 වෙනුවට මම 1,44,000 ගෙනාවාම කිව්වා. අඩු එක ගෙනාවාම ඒක බාලයි. හරි හොඳේ. එතකොට ඒකේ කෝටි ප්‍රකෝටි ගාණක් මං ඉතුරු කරාම ඒකට තමයි මේ පෞගේ කාලේ ඉඳලම සද්දේ දාගෙන ඒ සමාගමේ නියෝජිතයොත් එක්ක අවුවෙලා කරේ. හරි. එතකොට දැන් කියනවා මේක අඩුයි, ඒකින්ද අඩු එක ගන්න කියලා. මේ ඖෂධ ඔහොමින් නෑ මං කියන්නේ, ඖෂධ ගැනීමේදී මේකේ ටෙක්නිකල් ඉවල්යූෂන් කොමිටි එකේ ඉන්නේ ඔක්කොම කන්සල්ටන්ට්ස්ලා. දැන් පිළිකා ඖෂධ පිළිකා විශේෂඥවරු දෙපැත්තක් තියෙනවා. කොටසක් අරක නරකයි කියනවා, කොටසක් හොඳයි කියනවා. නමුත් පිළිකා විශේෂඥවරුන්ටවත් කාටවත් කියන්න බෑ ඖෂධයක හොඳ. ඒක කියන්නේ ඖෂධ වේදින්ට විතරයි, ෆාමකොලොජිස්ට්ලා විතරයි. ඒකට ඒක පෙනලන ක්ලිනිකල් ට්‍රයල්ස් ඔක්කොම කරන්නේ ෆාමකොලොජිස්ට්ලා මිසක් කිසිම දවසක ක්ලිනිෂියන්ස්ලා ඒක කරන්නේ නැහැ. හරි. ඒක එක කතාවක්. එතකොට දැන් මේකෙදී ආවම මමත් බැලුවා මොකද මේක කියලා. එතකොට ප්‍රශ්නේ මේකයි. දැන් ඔය සුළු ගණන් ගන්න ඒ ඔක්කොම තියෙන්නේ මේ ලෝකල් පර්චේස් කියන එක. ඒ කියන්නේ මේන් ටෙන්ඩර් එක පරක්කු වුණාම මේගොල්ලෝ ලෝකල් පර්චේස් ගන්නවා මේ වෙකට. ඒ ලෝකල් පර්චේස් ගන්නීමේදී යම් කිසි ඖෂධයක් මුළු අරට ලියාපදිංචි වුණාම ඖෂධ නියාමන අධිකාරියේ එක පාට ඒක ගෙනහැල්ලා වෙළඳ පොලෙන් ගන්නේ නැහැ. හරිද? ලෝකල් පර්චේස් එක තියෙන්නේ ඒ ඩ්‍රග් කම්පැනි එකේ තියෙන කට්ටිය අතේ තියෙන ඖෂධ ටික තමයි ගන්නෙ. නැතුව ඉම්පෝට් කරලා නෙවෙයි. හදිසියෙම. එතකොට ඒක ගන්නේ නැත්තේ මොකද හේතුව? ඒකේ රිජෙක්ට් කක්කාරී ප්‍රතික්ෂේප වීමක් සිදු වුණොත් කරගන්න දෙයක් නැති වෙනවා. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. එතකොට පළවෙනි එකේදී කාටවත් දීලා නැහැ. ඒ කියන්නේ මුලින් පළවෙනියෙන්ම ඉන්ට්‍රඩියුස් කරනකොට ලෝකල් පර්චේස් වලින් නෙවෙයි ගන්නේ, පළවෙනියෙන් මේගොල්ලන්ට දෙනවා මේන් ටෙන්ඩර් එක. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ හදිස්සි වෙන්නේ නැතුව දැන් ඔයගොල්ලන්ට මූලික එක ජයග්‍රහණය කරා, ඔයගොල්ලන්ගේ එක රෙජිස්ට්‍රේෂන් හම්බුණා. දැන් මං කිව්වා ඔයගොල්ලෝ හැමෝම මට විරුද්ධ වුණානේ. 1,44,000 දොර අරිනකොට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණ හින්දා තමයි දැන් ආව එකක් 67,000, අනිත් එක ආව 48,000. මේ දොර විවෘත කරා මම. මොකද මේකේ කරේ එක බ්‍රෑන්ඩ් එකක් තියාගෙන ඒක මොනොපොලි එක තියාගෙන ඒ වගේ කීපයක් තුනක්. එකක් තුනා ගරු මන්ත්‍රීතුමා ඩොලර් 30යි ටැබ්ලට් එක ඕස්ට්‍රේලියාවෙන් ඉන්ජෙක්ෂන් එක. හරිද? ඩොලර් 30 තියුණ එක මං දෙවෙනි එක ඉන්ට්‍රඩියුස් කරාම ඒ කම්පැනිය ඩොලර් 30 අඩු කරා ඩොලර් 3 වෙනකම්. එතකොට තේරෙනවානේ මේ වෙයි මුදල් ගියා එක එක්කෙනා අතට. මේ හැම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකටම සල්ලි දුන්නා ලක්ෂ ගානේ. ඔය ට්‍රක්ස් සුමාප් එකේ මම කියනවා පැහැදිලිව අද වෙනතුරු කවුරුවක්වත් නැහැ කියලා නෑ. මම නංගම් කියන්නේ නෑ. සීනියර් කට්ටියට කීයද, ජූනියර් කට්ටියට කීයද ලක්ෂයක් දුන්නා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන. දැන් 2,80,000 මං දෙවෙනි එක ඉදිරියට අලුත් ඒවා අපි කිව්වා හොයන්න කියලා. මේ 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 අධිකාරිය පුළුවන් නම් කඩන්න, තියෙනවා නම් ලෝකේ නැත්තම් කරන්න දෙයක් නෑ. ඉතින් එතකොට ඒ කඩන්න ගියාම තමයි මේ අර්බුදය එන්නේ. එතකොට ඒක කරපු වෙලාවේ මේ බහුජාතික සමාගම 280,000ක දැන් දෙවෙනි එකක් එනවනේ තරඟෙට. එතකොට ඒගොල්ලෝ අඩු කරා ඒගොල්ලන්ගේ මිල 280,000 ඉඳලා 165,000 වෙනවා. ඒ කියන්නේ 115,000කින් එක ඉන්ජෙක්ෂන් එක මිල අඩු කරා. එතකොට තේරෙනවනේ මේකේ තියෙන ගනුදෙනුව. ඉතින් මේක දැන් මම මේගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. දැන් ඔයගොල්ලන්ගේ පළවෙනි කඩේම පැන්නා. මේක ලේසි නෑ ඖෂධ අධිකාරියේ ඖෂධයක් ලියාපදිංචි වෙන්න. හොඳ ඒක කොම මේ මොනවාද කෙමිකල් ට්‍රයල්ස් ඉවර කළා, ක්ලිනිකල් ට්‍රයල්ස් ඉවර කළා. ඒවා මහාචාර්යවරු ගාවට යවලා මහාචාර්යවරු ඒ ඔක්කොම බලලා ලෝකේ තියෙන සියලු දත්ත ගැනවල බලලා තමයි රෙජිස්ට්‍රේෂන් එක දෙන්නේ. දැන් ඒක හරි. ඒක විශාල ජයග්‍රහණයක් අපිට. මොකද එතකොට මට 280,000ක් වියදම් කරපු එක අනාගතයේදී තව ටික දවසක් යනකොට මට 48,000කට ඒ ඖෂධය ගත හැකි ඇමරිකාවත් පිළිගත්තා. එතකොට දැන් මේකේ තියෙන්නේ මෙන්න මේක තමයි පළවෙනි. දෙවෙනි එක අපි කියමු මේ පළවෙනි ඖෂධය පිළිගත්තට පස්සේ අපි දෙනවනේ මේන් ටෙන්ඩර් එක. අපි කියමු 25,000ක් විතර කියලා ටෙන්ඩර් එක දෙන්නේ. ඒ ටෙන්ඩර් එක දුන්නත් ඒගොල්ලෝ කියනවා මේකේ ඉස්සෙල්ලම දෙන්නේ 125,000ක් විතර ගේන්න. ඊට පස්සේ 225,000ක් විතර ගේන්න දෙනවා. ඊට පස්සේ තමයි 150 ගන්න. එකට ගන්නෙ නෑ. එකට ගන්නෙ නැත්තේ මොකද? එකට අරගෙන යම්කිසි රිජෙක්ෂන් එකක් ආවොත් දැන් ඖෂධය ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඖෂධයේ බැච් එකේ අප්සෙට් එකක් ආවා. මේ ඉස්සෙල්ලම ගන්න ඖෂධයනේ මේ වගේ ඒවා. එතකොට ඒකෙදි ක්‍රමවේදයක් ඒගොල්ලෝ මේව කරනවා. මොකද මීට ඉස්සෙල්ල දැන් ඔය කතා කරන්නේ GM එක ෆෝලික් ඇසිඩ් කියන්නේ මටත් මං එන්නත් කලින්. ඒකේ තියෙන මොකද? එක බැච් එකක් අප්සෙට් ගියා. හරිද? නමුත් ඒකට ඒගොල්ලෝ කියන ඔක්කොම. එතකොට ඒ වගේ
ගරු ඇමතුමා ගරු රයිසර් ඇමතුමා අපිට ආද ස්ටේට්මන්ට් එකක් පැහැදිලි කරනවානේ.
හරි. එතකොට පොඩක් ඉන්න කතා නැහැ එතුමා. නැත්තම් එතුමා දන්නෙත් නැහැ මොකද වෙන්නේ
කියලා.
එතකොට ඒකෙදි මේ ක්‍රමවේදය ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොකද? මෙන්න මෙවැනි දෙයක් බැච් එකක් අප්සෙට් ගියා. එතකොට ඒගොල්ලෝ බැචස් 3කින් විතර ගේන්නේ. මෙන්න මේ ඒකත් මං කිව්වා ඒකටත් ඔයාලා ඇස්තු වෙන්න. එතකොටත් මට කම්ප්ලේන්ට් කරගෙන එන්න එපා මෙතෙන්ට. හොඳේ 125 ගත්තේ. ඊට පස්සේ 100ම යනවා ඊට පස්සේ. මෙන්න මේක තමයි මේ ක්‍රමවේදය. මේකට තමයි මේගොල්ලෝට මේ හැමතැනම ගිහිල්ලා ඔය එක එක පත්තරවලටයි කියන්නේ.
මම පිළිගන්නවා රාජසේනාත් මහත්මයාගේ කාලවක් වානේ බෙහෙත් මිල අඩු කරයි. ඒක ගැන ගැටලුවක් නැහැ. දැන් පස්සේ තියෙන්නේ 280,000 එක
කියන්න.
එතකොට එතනින් පස්සේ තියෙන ටෙන්ඩර් එකයි මම මේ කතා කරේ. හරි 280,000 ඉඳලා 165,000 අඩු වීම ගැන මම පිළිගන්නේ. ඒක ගැන ගැටලුවක් නැහැ. මම කියන්නේ ඒක තුල ඊට පස්සේ එන ටෙන්ඩර් එකත් යනවා නම් අර එක කම්පැනිකට අවශ්‍ය විදිහට අන්න එකයි තිබුණ ප්‍රශ්නේ. ඒකයි මට තිබුණ ප්‍රශ්නේ ඊළඟට. හරි දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කාරණේ මම ඔබතුමාට කියන්න. මේකත් එක්කම තව තියෙන ප්‍රශ්නයක් තමයි මේ සභාපතිතුමාගේ දැන් ජාතික ප්‍රසම්පාදන කොමිසම එවනවා ලෙටර් එකක් ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ගයිඩ්ලයින්ස් වලට අනුව වැඩ කරන්න කියලා මේ SPC එකට. හැබැයි SPC එක කියනවා සෞඛ්‍ය මාත්‍යංශ ලේකම්වරයාට ගරු කතානායකතුමනි මේ 19 වෙනි ආණ්ඩුක මාස සංශෝධනයෙන් පත් කරපු මේ කොමිසම සභාව. නෑ මේ කොමිසම සභාවට ඕන විදිහට අපිට වැඩ කරන්න ඕන නෑ. අපිට අයිතියක් තියෙනවා SPC එකට අවශ්‍ය කරන විදිහට වැඩ කරන්න කියලා ලේකම්වරියට ආපහු ලිපියක් යවනවා SPC එකේ සභාපති. ඉතින් මම ඔබතුමා හොයලා බලන්න කරුණා කළා. මොකද දැන් මේකත් එක්ක ඊළඟටම වෙලා තියෙන ගරු කතානායකතුමනි දැන් අද මේ 135,900 තියෙන ඩ්‍රග් එකම ලංකාවේ පුරවන වැඩපිළික් ඔබතුමාලාගේ අර වැඩපිළියට තියනවා. ඒ ඩ්‍රග් එක හදන වැඩපිළික් ලංකාවේ ඔබතුමා අර බයිබැක් වේ විදිහට වැඩපිළික් සකස් කරලා තියෙනවා. ඔව් හැබැයි ඒක 120ක් වැඩිපුර තව එකතු කරන දේශීය වශයෙන් කරන නිසා. ඒතකොට බලපුවාම බිලියන 40ක අවුරුදු 20ක් ඔබතුමා ගන්නක් මේක ප්ලෑන් කරලා තියෙනවා අවුරුදු 15කට. අවුරුදු 15 ගියම් බිලියන 40ක් අපි ආණ්ඩුවට පාඩු සහිතව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේකත් අහලා මේකත් අහලා කියන්න. ඔව් මේක අහලා ඉන්න අහලා ඉන්න.
MRP එක දැන් මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක ඒකට ගහලා තියෙනවා දැන් අලුතෙන් 95,000 වෙනකන් අඩු කරලා.
දැන් මම මේ QA ගාන තියෙන ප්‍රශ්නේ. ඒතර මම ඔබතුමාගෙන් අහන්නේ එක ඔබතුමා අරගෙන කරුණාකර හොයලා බලන්න. දෙවෙනි අනික් කාරණේ මම කතා කරේ විශේෂයෙන් මේ ප්‍රශ්නේ අහන්න බැලුවේ ඊළඟට. දැන් මම දැක්කා රූපවාහිනියක පෙන්නවා කැලණි අපි මේක මේ මම ඊයේ පෙරේදා ගෙනගත්ත අපි කෝප් කමිටුවට ඖෂධ නියාමන අධිකාරිය
මේක
දැන් ඒකෙත් තියෙන ප්‍රශ්නේ කරුක ඇමතුමනි විශාල අර්බුදයක් තියෙනවා කැලණියේ තියෙනවා ඒ මේ පරණ ඒවා ගොඩ ගන්න ස්ථානේ කරුක කතානායකතුමා මිලියන 167ක ගියා අවුරුද්දේ පමණක් මේ මේ බෙහෙත් පෙති මේ සියල්ලම නරක් වෙච්ච ඒවා තියෙනවා අර ගබඩාව ඇතුලේ. හරි හැබැයි ඒ කපටාම ඇතුලේ තියෙනවා නරක වෙච්ච එකක් තියෙනවා හොඳ වෙච්ච එකත් ඒකෙම තමයි තියෙන්නේ ඉතින් අර මිනිස්සයෙන් අහපුවාම කියනවා මම මේ මේක යවන්න මේ මේක තමයි මම දන්නවා මේක හොඳයි මේක නරකයි කියලා ඉතින් මාර ප්‍රශ්නයක් කෝටි 5යි මේ ගබඩාව හදා මේ වැඩපිළිවෙලට යන්නේ අපි මේක දිගින්
හොඳයි ප්‍රශ්නේ අහන්න හරි ගරු ඇමතුමා
මම අහන්න කැමති මේ ලැබ් එක හදලා මේවා පරීක්ෂා කරන ක්‍රියාදාමය මං හිතන්නේ දැන් තමයි මේක වැඩපිළිවෙල පටන් අරන් මේ මේ ගබඩා ටික හදාගෙන කොහොමද මේ කල්ලිකුත්තු බෙහෙත් නැත්තම් කල්ලිකුත්තු බෙහෙත් බිල දිනවා මිලියන 167ක ගිය අවුරුද්දේ ලංකාවේ මිනිස්සු ඒ නිසා මේක විශාල අර්බුදයක් ඔබතුමා අනිත් වැඩ කරනවා වගේම මම ඔබතුමා ඉල්ලන්න කැමති කවද්ද මේ වගේ ගබඩාවක් හදලා මේ කල්ලිකුත්තු බඩු ටික වෙනම තියලා මේ වැඩපිළිවෙල සකස් කරන්නේ නැත්තම් අපි සියලු
දෙනා හොඳයි ඒගාරු ඇමෙතුමා ඔව්
ඒ තමයි පොදුලිකංශයේ මේ එකක් ඒගොල්ලන්ගේ නියාමනය එන්නේ මේ මොකද්ද අර consumer authority යටතේ පාරිභෝගික අධිකාරිය යටතේ තමයි ඒගොල්ලෝ එන්නේ ඔය පුද්ගලයාව ගිය ආණ්ඩු කාලෙත් අපේ අපි ඔබතුමාලා හිටපු ආණ්ඩු කාලෙත් එතුමාව වැටලලා ওই විදිහටම ඇල්ලුවා එතකොට මන් දන්නේ නැහැ මොකද ඌගේ රෙජිස්ට්‍රේෂන් නරවමයා නැති උනේ කියලා දැන් ওই දෙවනි සැරේටත් මට ආරංචි විදිහට ඒ සමාගම තමයි නමුත් දෙවනි එක අපේ ගබඩා කිරින් අපි වෙනම කරනවා අපේ කල්ලිකුත්තුව වෙනම ගබඩාවකට යන්නේ ඒ ගබඩාවේ තමයි ඒක තියෙන්නේ ඒක විනාශ කිරීමේ ක්‍රියාවලිය තියෙනවා සමහර රටේ ප්‍රමාදවල තියෙනවා විනාශ කරන්න නමුත් ඒකේ බොහොම සීල් කළා ඒ අවශ්‍යතාවය තියෙනවා ඉතින් පුද්ගලිකංශයව තමයි තියෙන්නේ ඒකට තමයි ඇත්තටම පාරිභෝගික අධිකාරිය තියෙන්නේ ඒක උගා බලවත් කරන්න ඕනේ ඊට වඩා මේ ඒ අවශ්‍ය කටයුතු කරන්නට මොකද ඒකේ ඒගොල්ලන් තමයි නෛතික බලය තියෙන්නේ
හොඳයි බොහොම ස්තුතියි ගරු එතුමා ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු කුෂිකාම පස් සම්මන්ත්‍රණ සංවාදය මැතිතුමා ඇසීමට
මම ප්‍රශ්න අහනවා ගරු කතා නායකතුමා
ගරු කතානායකතුමනි එතුමා අහලා තිබෙන්නේ ප්‍රශ්නෙට පළවෙනි එකට පිළිතුර මෙම අමාත්‍යාංශයට වාර්තා වී ඇති පරිදි රිලවුන්ගෙන් කුෂිකර්මාන්තයට හානි සිදුවීමට ලක් වී ඇති ගම්මාන සංඛ්‍යාව 424යි දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර එම ගම්මානවල නම් කවරේද කියලා අහනවා දීර්ඝ එකක් නිසා මම සභාගත කරනවා එමනුම එක ලෙස සභාගත කරනවා. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර සමහර අවස්ථාවල ඇතැම් ගම්මානවල කෘෂිකර්ම කටයුතු වලට බාධා වී තිබෙනවා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර කෘෂිකාර්මික ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට හානි කරනු ලබන වනසතුන්ගෙන් වන හානි අවම කිරීම සම්බන්ධයෙන් තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පත්කරන ලද කමිටුවකින් නිර්දේශ කර ඇති යෝජනා ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කොට අමාත්‍ය මණ්ඩලයට මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන තීරණය අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා ආ අදාළ නොවේ
ස්තුතියි ගරු අමාත්‍යවරු පිළිතුරු ලබා දීමෙන් ගරු කතානායක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මගේ හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ කෘෂිකර්ම කමිටුව නිර්දේශ කරලා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. ගරු අමතුන ඔබතුමත් අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කරන අමතුවරයෙක් හැටියට අපිට දැනගන්න පුළුවන්ද මේ නිර්දේශ මොනවාද කියන කාරණේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න.
ඒ නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කළා තමයි තිබෙන්නේ. ළඟදිම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා ඒ තීරණය ආවට පස්සේ තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා තිබෙනවා.
කෙටුම්පත් කොට අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇත. ගරු ඇමතුමනි මං හිතනවා මේ ප්‍රශ්නය දිගින් දිගටම දැන් වර්ධනය වෙන ප්‍රශ්නයක්. අපි දන්නවා සතා සිව්පාව සහ මානවයා දෙගොල්ලොම පරිසරයේ විනාශ වීම තුළ ඇතිවෙන අහිතකර ප්‍රතිඵලයක් ගරු කතානායකතුමනි මේ සතාටත් ඒ වගේම මනුෂ්‍ය වර්ගයාට. හැබැයි මේක අවම කරගන්න පුළුවන් වැඩපිළිවෙලේදී අපි යෝජනා කරා දිගින් දිගටම ඒවා බැහැර වෙලා වෙන්නේ ගරු කතානායකතුමනි රිලවුන් බහුලව ඉන්න ප්‍රදේශවල ඉන්න රිලවුන් ටික අල්ලගෙන ඇවිල්ලා අර හරදර නැති ප්‍රදේශවලට මුදාහරින. ඒ මුදාහැරීමේදී තමයි මේ ප්‍රශ්නේ ගැටිවිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපේ ප්‍රදේශවල තිබුණේ නැහැ මේ ඕවදුව. නමුත් අර විතස්තර ප්‍රදේශවලින් මේ සතා අල්ලගෙන ගෙනල්ලා මුදාහරින. එතකොට මිනිස්සුන් අතරේ සහ මේ සතර ඝට්ටණය ඇති වෙනවා. ඒ වගේම බරපතල ලෙස ආර්ථික වශයෙන් සමහර වෙලාවට මුණපාන කාරණේ තමයි මේ කුෂ්ක නිෂ්පාදන වලට වෙන හානි. සකරමතුනේ මේ නිර්දේශයන් වලට එකතු වෙලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි යෝජනා කරනවා මේ නිර්දේශය වලට ඉදිරිපත් කරන්න කියලා ගරු කතානායකතුමනි. හරි අමාරුවක් තියෙන අපේ ලේකම්තුමාට අපි නැගිටිනකොටම
නෑ නෑ ඔබ
ජයසේකර නැගිටිනකොට ප්‍රශ්නයක් නෑ.
ප්‍රශ්න අහන්න ප්‍රශ්න අහන්න
ඒ තමයි කතානායකතුමනි. අපි අපිට දැනෙනවනේ මෙතන ඉන්නකොට අපිට තියෙනවනේ දැන් අමතාම ලේකම්තුමාට ප්‍රශ්නයක් තියලා තමයි ඉන්නේ ඉතින්. ජයසේකර කතා කරන්නේ ප්‍රශ්නේ නෑ
නෑ නෑ නැවතුවා එකක් නැවතුවා ප්‍රශ්න අහන්නකෝ
නෑ ඔබතුමාට නෙවෙයි කියන්නේ
ප්‍රශ්නය
වැදගත් ඉදිරි ඉන්න උදේ විශාකරු කතානායකතුමනි වැදගත් මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක්නේ පේනවා දැන් අනගෙන ඉන්නේ කියලා හතර වටේම
හොඳයි
හතර වටේම අනගෙන ඉන්නේ කියලා දන්නවා අපි
අනේ ගරු මන්ත්‍රීවරයෝ බල මොකද්ද මේ
ඒසා හතර වටේම තවත් දැනගන්න එපා මන්තු
පාඩේ ඔබතුමා දැන් ප්‍රශ්න අහන්න ගරු
ඒසා ගරු කතානායකතුමනි අපි දන්නවා අපේ ප්‍රදේශයේ වනාන්තර ගැහබෝල් වල තියෙන ඒ පරිසරයේ තියෙන සීපාවට කන්න ආහාර නැති නිසා තමයි මේ ගමට වැදෙන්නේ. එනිසා අපි යෝජනා කරනවා බහුලව ඉතා ඉක්මනින් පල හට ගන්න පළතුරු වර්ග තියෙනවා. ඒ පළතුරු වර්ග ඒ වළනහැම් තුල හිටවන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. එසේ නොවි මේ සතාව අල්ලලා වෙනත් ප්‍රදේශයකට ගෙනියන එක ප්‍රායෝගිකව නෑ ගරු කතාව.
හොඳයි අපි ඇමෙතුමා එක යෝජනා කරන්න. හොඳයි.
මේ වනාන්තර තුල මේ පළතුරු පැල හිටවන්න කියන කාර්ය යෝජනාව තමයි කියන්නේ.
හොඳයි. බොහොම තුටි. ගරු වෛද්‍ය නරින්ද ජයදිස්ස මැතිතුමා ගරු විදේශ කටයුතු ඇමෙතුමාගේ ඇසීමට
මහානවර ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි විදේශ කටයුතු ඇමතුමාගෙන් අහලා තියෙන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඇමරිකා එක්සත් ජනපදය ජාලිය වික්‍රමසූරිය මහතා 2008 හයවෙනි මාසේ 30 වෙනිදා සිට 2014 මැයි මාසේ 12 වෙනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාද් කාරිවසම් මහතා 2014 අප්‍රේල් 21 සිට 2017 හයවෙනි මාසේ 20 වෙනිදා දක්වා එක්සත් රාජධානිය චන්ද්‍ර නිහාල් ජයසිංහ මහතා 2008 හයවෙනි මාසේ 16 වෙනිදා 2010 12 වෙනි මාසේ 31 දක්වා වෛද්‍ය ක්‍රිෂාන්ත නෝනිස් මහතා 2011 7 වෙනි මාසේ 13 සිට 2014 10 15 දක්වා අමරි විජේවර්ධන මහත්මිය 2016 මැයි 19 සිට 2018 අප්‍රේල් 30 දක්වා මනීෂා ගුණසේකර මෙනවිය 2018 අගෝස්තු 23 සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව සේනක වල්ගම්පාය මහතා 2008 6 වෙනි මාසේ 16 සිට 2010 12 2 දක්වා අඩ්මිරාල් තිසර සුගීශ්වර සමරසිංහ මහතා 2011 මැයි 26 සිට 2015 ජූලි 4 දක්වා සෝමසුන්දරම් ස්කන්දකුමා මහතා 2015/07/10 සිට මෙදින දක්වා ජපානය අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ 2011 3 වෙනි මාසේ 15 සිට 2015/02/28 දක්වා මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක 2015/08/28 සිට මේ දක්වා ප්‍රංශය ආචාර්ය දයන් දයචිරක 2010 ඔක්තෝබර් 18 සිට 2013 ජනවාරි 6 දක්වා මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා 2013/04/04 සිට 2015/19 දක්වා තිලක් රණවිරාජ මහතා 2015 අගෝස්තු 15 සිට 2017 සැප්තැම්බර් 30 දක්වා බුද්ධිකේ අතාවුද මහතා 2017 7 වෙනි මාසේ 25 සිට මෙදින දක්වා චීනය කරුණාතිලක අමුණුගම මහතා 2007 මැයි 4 සිට 2011/03/27 දක්වා රංජිත් උයන්ගොඩ මහතා 2011 අප්‍රේල් 11 සිට 2014/07/17 දක්වා කරුණාසේන කොඩිතුවක්කු මහතා 2015 ඔක්තෝබර් 5 සිට අද දක්වා ඊළඟට ඉන්දියාව ප්‍රසාද් කාරිවසම් මහතා 2019 ඔක්තෝබර් 28 සිට 2015 මාර්තු 21 දක්වා මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න 2014/06/22 සිට 2016/06/29 දක්වා ඇසල වීරකෝන් මහතා 2015 සැප්තැම්බර් 1 වෙනිදා සිට 2016/07/30 වෙනිදා දක්වා චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය දෙදස් දාසයයි අටයි අටවැනි දින සිට දෙදස් දහටයි දහයයි තිස් එක දක්වා. ඔස්ටින් ප්‍රනාන්දු මහතා දෙදස් දහටේ ඔක්තෝබර් හතරවෙනිද සිට අද දක්වා. ස්විත්සර්ලන්තය ෂෙනුක සෙනවිරත්න මහත්මිය දෙදස් දහයයි තුනයි දහය සිට දෙදස් එකොළහයි හතයි අටවෙනිද දක්වා. කුමාර කුණනායක මෙනවිය දෙදස් එකොළහයි හතයි එකොළහ සිට දෙදස් දොළහයි පෙබ්‍රවාරි දහතුන දක්වා. රවිනාත පී ආරිසිංහ මහතා දෙදස් දොළහයි පහයි විසි දෙක සිට දෙදස් දහටේ පෙබ්‍රවාරි තිස් එක දක්වා. අබ්දුල් අසීස් මහතා දෙදස් දහටේ හය හත සිට මෙදින දක්වා. ඊළඟට ඔබතුමා අහලා තියෙන ඔවුන් අතරින් විදේශ සේවයට අයත් නිලධාරීන් සහ විදේශ සේවයට අයත් නොවන නිලධාරීන් වෙන්වෙන් වශයෙන් කියලා ඒක කතානායකතුමනි ඉතාම වෙලාගත වෙන පිළිතුරක්. ඒ නිසා මම මේ පිළිතුරේ පිටපත ඔබතුමාට එවන්නම්. ඇහුම්කන් දෙනවට වඩා මේක බැලුවහම ඔබතුමාට පහසු වේ.
විදේශ සේවාවට අයත් නොවන අයගේ විතර ලයිස්තුව
කියන්නේ මම එවන්නද මේක දැන්?
ඒ කියන්නේ වෙලාව දාගෙන කියන්න ඔබතුමා.
හරි. විදේශ සේවාවට අයත් නොවන අයනේ. ජාලිය වික්‍රමසූරිය මහතා ඒකට අයත් නැති එක්කෙනෙක්. චන්ද්‍ර නිහාල් ජයසිංහ නැත. ක්‍රිෂාන්ත නෝනිස් නැත. අමරි විජේවර්ධන මහත්මිය නැත. සේනක වල්ගමපාය මහතා නැත. අඩ්මිරාල් තිසර සුගීශ්වර සමරසිංහ, සෝමසුන්දරම් ස්කන්ධකුමා, අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ, මහාචාර්ය ධම්මික ගංගානා දිසානායක, ආචාර්ය ජයන් ජයතිලක, මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, තිලක් රණවිරාජා, බුද්ධිකේ අතාවුද, කරුණාසේන කොඩිතුවක්කු මහතා, මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු මහතා, කුමාරා කුණනායක මෙනවිය, ඒ ටික තමයි නැත්තේ. ආලා තින්නේ පත්කන් ලද දිනය වන විට විදේශ සේවයට අයත් නිලධාරීන්ගේ විදේශ සේවා පළපුරුද්ද හා අධ්‍යාපන සුසුකම් මං එයුපේකේ එක විස්තරාත්මකව තියෙනවා. පත්කන් ලද දිනය වන විට විදේශ සේවයට අයත් නොවන නිලධාරීන්ගේ අධ්‍යාපන සුසුකම් වෙන මහල තියෙනවා. ඒකත් ඒවල තියෙනවා. අතුරු ප්‍රශ්න තියෙනවා නම් ඇමතිතුමාට යොමු කරලා
මගේ අතුරු ප්‍රශ්න
දෙන්න.
මම ගරු කතානායකතුමනි, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මේට උත්තර දීපේක හරි වැදගත්. බොහොම ස්තුතියි. මම ඇහුවෙම මේ රටවල් කීපයක් නම් කරලා ඇමරිකා එක්සත් ජනපදයේ, මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, චීනය, ඉන්දියාව හා ස්විට්සර්ලන්තය. මේ රටවල් රාජ්‍යතාන්ත්‍රිකව අපේ රටේ ඉතාම වැදගත් රටවල්. මේ රටවලට අපේ විදේශ තානාපති කාර්යාල සඳහා නිලධාරීන් පත් කිරීමේදී විදේශ සේවාවේ ඉන්න ඉහළම සූසුකන් සහිත, ඉහළම පළපුරුද්ද සහිත රට නියෝජනය කරන්න පුළුවන් අය පත් කරන්න ඕන කියන කිසි විවාදයක් නැහැ. දැන් මම අහන්නේ ඔබතුමා එයපු උත්තරේ තිබෙනවා. ජාලිය වික්‍රමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති, අධ්‍යාපන සූසුකම අපොස උසස් පෙළ. මම අහන්නේ රට නියෝජනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා හැටියට අපොස උසස් පෙළ සමත් කෙනෙක් යෙදවීම කොතරම් සාධාරණද? ඊළඟට ඒ ගිය ආණ්ඩුවේ තමුන්නාසලගේ ආණ්ඩුවෙන් මහා බ්‍රිතාන්‍යයේ තානාපති හැටියට යවපු අමරි විජේවර්ධන මහත්මිය අධ්‍යාපන සූසුකම අපොස උසස් පෙළ. මට මේ ලයිස්තුව කියාගෙන යන්න පුළුවන්. දැන් මේ රාජ්‍යතාන්ත්‍ර විදේශ සේවාවේ කීර්තිමත් නිලධාරීන් ඉඳෙද්දී යන්තම් උසස් පෙළ සමත් අය විතරක් මේ ප්‍රධාන රටවලට යවලා තමුන්නාසල කරන්නේ පහුගිය ආණ්ඩුව ජාලි වික්‍රමසූරිය, උද්‍යංග වීරතුංගල යවල කරපු වැඩේම නේද? මේ විදේශ සේවාවේ නිලධාරීන් යැවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මම දැනගන්න කැමති.
ගරු ප්‍රධාන සංවිධායකතුමා,
කතානායකතුමනි, එතුමාගේ ඒ විදේශ සේවයෙන් පිටපත් කරපු තානාපතිවරුන්ගේ අධ්‍යාපන සුසුකම් පිළිබඳ විස්තරේදී දෙදෙනෙක් ගැන තමයි ඔය ඔබතුමා කියපු මට්ටම තියෙන. අනිත් ඔක්කොම ඉහළ මට්ටමේ අය තමයි තියෙන්නේ. ඉතින් කොහොම වුණත් සමහර වෙලාවට පළපුරුද්ද, වෙනත් සුසුකම් සහ නොයෙක් නොයෙක් කාරණා මත පත් කරන්න ඇති. අපි අමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. ඒකට වඩාත්ම නිවැරදි පිළිතුර ඔබතුමාට ලැබෙන සලස්සන විෂය භාර ඇමතිවරයාගෙන්.
ගරු
හොඳයිද?
ගරු කතානායකතුමා ඔබතුමාත් අවධානය යොමු කරන්න. දැන් මේකේ සමහර අයගේ උපාධි තියෙනවා. සේනක වල්ගම්පාය නීතිවේදී උපාධිය. මේ උපාධි තියෙනවා. සෝමසුන්දර ස්කන්ධ කුමාර විද්‍යාවේදී උපාධිය. මේ උපාධි ඔවුන්ගේ වෙනත් විෂයන්ට අදාළ වුණාට විදේශ සේවාව සඳහා අදාළ වෙන්නේ නැහැ. විදේශ සේවාවේ අවුරුදු 20-30 කනම් පළපුරුද්දක් සහිතව ඉන්නවා. එසා ඔවුන්ට ඔබතුමාලා මේ හොඳ රටවල් ටික දේශපාලනික පත්වීම් දීලා අර විදේශ සේවාවේ පළපුරුද්දක් සහිතව ධාරීන් ටික දෙවෙනි තුන්වෙනි පෙළ රටවලට යවනවා. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. එසා මේ සමහර අයගේ උපාධි ගත්තත් මේ මේ සේවාවට අදාළ නැහැ. රට නියෝජනය කිරීමේ ඔබතුමා දන්න රටක් නියෝජනය කරන්නේ. එසා මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. එහෙම නැත්නම් වෙන වැඩේ තමයි. දැන් අර දැන් ජාලි වික්‍රමසූරිය වරෙන්තු පිටේ ඉන්නේ. උද්‍යංග වීරතුංග වරෙන්තු පිටේ ඉන්නේ. දැන් සහරානුත් වරෙන්තු පිටේ ඉඳලා තමයි අර වගේ ලොකු විනාශයක් ගලේ. එසා දැන් මේගොල්ලෝ රටවත් ගෙනා ගන්න බැරි වෙලා තිබෙනවා. අඩුතරමේ උපාධිය මොකද්ද කියන එකට වඩා රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ විදේශ සේවාවේ දක්ෂණ ලදහරින් මේවට යවන්න කියන ඉල්ලීමයි
මම ඔබතුමාට. බොහොම ස්තුතියි ගල්මන්. බොහොම ස්තුතියි ගල්මන් තුන. ගරු පද්ම ප්‍රචාන්ත ගුණසේකර මහත්තුමා අපිට වෙලා ප්‍රශ්න මොකක්ද දැනගන්න ඕනේ?
දැන් විදේශ සේවා ගැන කතා කරන වෙලාවේ අපි දැක්ක මේ දවස්වල මාධ්‍ය තුල යන මේ නෙදර්ලන්තේ තානාපතිවරයා අලුතෙන් පත් කළේවල දැන් මාස ගාණක් වෙනව ඉන්න තානාපතිවරයා එන්නේ නැහැ. අලුතෙන් ගිහපු තානාපතිවරයා ඉන්නේ හෝටලයක. අර නිල නිවස දෙන්නේ නැහැ. ඉතින් මේ රටේ මේ
මම පැහැදිලි කිරීමක් පත්තරේ තිබුණා.
ඇයි ජනාධිපතිතුමාට මේක වෙනුවෙන් මැදිහත් වෙලා මේක කළමනාකරණය කරගන්න බැරි?
හොඳයි. පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමාන් මැතිතුමා ඉන්නවද?
අහනවා.
අපට ඉන්න ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසනයට පැමිණ ඇත.
හොඳපල්ල ඉෂාක් රහමාන්
අහනවා. කතානායකතුමනි, සභානායකතුමනි අහනවා.
Honorable Isaac Rahman, Honorable Honorable Minister,
Swadesha Katitu Emathuma ivala thiyena piliturata anuwa etumage palaweni prashnada pilitura ou deweni prashnada pilitura ou pasal sisun visala sankhyawak prayojanayata ganna bawa danimi idikara athi basmagi aawarna taakshana nidaninge adikshane yatate deergha kaalayakata pera idikana ladewa wana bævin සමහර බස්මගී ආවරණ දැනට අබලන් තත්ත්වයේ පවතී. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර මගී බස්මගී ආවරණ ඉදිකිරීම සඳහා 2019 වර්ෂයට රුපියල් මිලියන 3.97ක ප්‍රතිපාදන වෙන්කර ඇත. එම මුදලින් කැකිරාව බස් නැවතුම්පළ නවීකරණය කිරීම හා කදුරුවෙල බස් නැවතුම්පළ නවීකරණය කිරීම යන කටයුතු ආරම්භ කිරීමට යෝජිතව ඇත. ඊළඟ එක අදාළ නොවේ.
අනුරාධපුර සර්, මේ දිස්ත්‍රික්කම පාසල දනුව යන දරුවන් වෙනුවෙන් තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. එමතුමනි, ඒවා හරියට ඔබතුමා කිව්වට තාම ඉදි කරලත් නෑ. ඉදි කරපු එක හරියට නඩතු කරලත් නෑ. ඒකට මොනවාද උත්තරේ කියලා තමයි අහන්නේ. කතාවනේ උත්තර ප්‍රශ්න තමයි අහන්නේ.
මේක ඇමතුමාගේ අර පසුබිම් වාර්තාවෙත් කියලා තිනවා. උතුරුමැද පළාතේ පොළොන්නරුව අනුරාධපුර යන දිස්ත්‍රික්ක දෙකේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 29ක් තියෙනවා. ඒවයි පවතින බස්මගී ආවරණ ඉදි කරලා දැන් දීර්ඝ කාලයක් වෙන නිසා නව බස්මගී ආවරණ ඉදිකිරීම කළ යුතුව තිබෙනවා කියලා එතුමන්ලත් හඳුනගෙන තිබෙනවා කියලා.
පරණයට වඩා අලුත්ෙන් ඉදි කරන්න ඕනයි මම දන්න විදියට. මම නම් එමෙතනම එවිදිනවා. මට නම් දකින්න නැහැ පාසල යන දරුවන්ට ඉස්කෝල යනකොටවත් ඉස්කෝල ඉවර වෙලා එනකොටවත් ඒ නවත්තලා බස්වල යන්නවත් එන එහෙම දෙයක් නම් දකින්න නැහැ අපේ එමෙතුමනි.
සභාපතිතුමනි, එතුමා
නේ පාරවල නම් නැහැ.
ඒක දකින්න නැති බව අමාත්‍යාංශයේ දැකලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා වාර්ෂික ප්‍රතිපාදන මධිකම නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඉදිරියේදී පරණේව අලුත් වැඩියා කරන්නත් අලුතෙන් හදන එකත් අමාත්‍යංශ අවධානය යොමු කරලා තියෙනවා කියලා. ඔබතුමා කියපු කාරණේත් අපි දැනුම් දෙන්නම්.
අවුරුද්දේ කොයි කාලය අදාගන්නේ කියලා තමයි අහන්න තියෙන ප්‍රශ්නේ.
හොඳයි මන්දිරතුමා.
අපි දැනුම් දෙන්නම්. ඔබතුමාටත් පුළුවන් ඕනනම් දායක වෙන්න.
හොන්ඩරබල්
ගක්කයි බස් නැවතුම්
පුළුවන්. හොන්ඩරබල් වේලු කුමාර්.
පුළුවන් දාන්න.
හොන්ඩරබල් ලීගල් කලපති to ask the minister of finance. Honorable Minister,
අයන්නේ එක පිළි නොගනි අයවැය අධ්‍යක්ෂක ජනරාල්ගේ අංක BC ඉල ඇලෙර 355 ඇලෙර 25 ඇලෙර 61 D හා 1998 6/19 දින ඇති ලිපි අනුව දෙපාර්තමේන්තු ගත නිෂ්පාදන බදු පරීක්ෂණ තරු 7ක් අනුමත කොට ඒ අනුව නිෂ්පාදන බදු පරීක්ෂක පරීක්ෂා ලෙස කටයුතු කළ නිලධාරීන් 7 දෙනෙකුගේ රේගු දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන බදු ඒකකයේ වෙත අනුයුක්ත කොට ඇත. පසුව කළමනාකරණ සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ අංක DMS ඇලේර 1173-3 හා 2016-04-1 දින ඇති ලිපියේ නිෂ්පාදන බදු පරීක්ෂක දෙපාර්තමේන්තු ගත තනතුර 7ක් අනුමත කර ඇත. අයන්න දෙක 2000 තුන්වෙනි මාසේ 27 දින ඇති ලිපියේ රේගුහා නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනාල් වෙනුවෙන් නිකුත් කර ඇත. අයන්න තුන වැටුප් සම්බන්ධ දෝෂ සහිත ලිපියක් නිකුත් කර නොමැත. මෙම තනතුරට හිමි වැටුප් පරිමාණය 50,250 හත් වතාවක්. ඒ වගේම ඒක මම දිගටම කියන්න අවශ්‍යද? අවශ්‍ය නැහැනේ. හරි, මම ඒක කියවන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක අයන්න හතර මේ තනතුරට අදාළ අනුමත කර ඇති වැටු ප්‍රමාණයත් මම සභාගත කරන්නම්. 5 අදාළ නොවේ.
ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඇමතුමාට. මීට අදාළ අස්සේ මගේ සහ ඒ නිෂ්පාදන බදුනධාරීන්ගේ ඉල්ලීම පිට ඔබතුමා ඊයේ මේකට අදාළ සාකච්ඡාවක් කරලා එයාට සෑහීමට පත්වන විදිහේ පිළිතුරක් දීලා තියෙනවා. එයා පිළිතුරෙන් බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත සරු සම්පූර්ණ වෙයි කියලා. ඒ නිසා මම ඔබතුමාට මේ මොහොතේ කාරණේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
Honorable Tushara Indulin Amarasena to ask the Minister of Power and Energy.
Mangano Sabhapathi.
Moolasan Ruda Mantumani, Mantumage Prashnita Uttaraya Mese. A eka O Mevanavita Prasampadana Avasan Viyati Athara Vyapruti 76kata Sandaha Tender Pirinama Atha Deka. මේ වන විට ටෙන්ඩර් කැදවා ඇඟීම් කටයුතු අවසන් කර ඇත. ඒ අනුව එක් එක් ග්‍රිඩ් උප පොළවල් වල සඳහා පහත පරිදි දාරිත්වයෙන් පද්ධතියට කෙරෙනු ඇත. මෙවැනි විට ව්‍යාපෘති 76 සඳහා ටෙන්ඩර් පිරිනැමීමේ සිදු කර ඇත. එයින් ව්‍යාපෘති 22ක් සඳහා අභිප්‍රාය ලිපි නිකුත් කර ඇත. හඳුනාගත් ග්‍රිඩ් උප පොළවල් සහ දාරිත්වය කියලා මෙතන ඇනුමත් තියෙන මම ඉදිරිපත් කරන්නම් ඔබතුමාට. ඒකේ අනුරාධපුර 4යි, බෙරිහත්ත 3යි, ඇඹිලිපිටිය 7යි, ගාල්ල 3යි, මහියංගන 7යි, මහව 7යි, මාතර 3යි, මතුගම 3යි, මොන්රාගල 5යි, පල්ලකැලේ 5යි, පන්නල 5යි, තුල්කරමලේ 7යි, වාලෙච්චේනිය 5යි, වවුනතිව 7යි, වවුනිය 5යි, අම්පාර 7යි, හබරණ 7යි, එකතුව 90යි. 3. ප්‍රමාදයට හේතු තරංකාරී මිල කැඳවීම ක්‍රමවේදයන් කිරීම කිරීමක් ලෙස මම සලකනවා. තාක්ෂණ ඇගවීම් කොමිටිය ප්‍රසම්පාදන මණ්ඩලය සහ ප්‍රසම්පාදන අභ්‍යාචන කොමිටිය අතර යම් යම් නීතිමය ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් එකගත්වය නොපැවතිනි. රජයේ කොන්ත්‍රාක් පනතේ පබ්ලික් කන්ට්‍රැක්ට් ඇක්ට් එකේ සමහර ප්‍රතිපාදනයගේ අදාළත්වය සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැවතිනි. අවසානයේ භාණ්ඩාගාරයේ මතය පදනම්ව මෙම ගැටලුව විසඳන්න ලදී. ඒත් එක හුඟක් කල් ගිහිලා තිබෙනවා කියන එක මම පිළිගන්නවා. ආ අදාළ නොවේ. මන්තුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මම කියන්න කැමතියි, ඔබේ ප්‍රශ්නේ බොහොම වැදගත්, කාර්ය උචිතයි. අනිවාර්යයෙන්ම මෙතන ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසා, ටෙන්ඩර් ක්‍රමවේදය නිසා අසාධාරණයක් වෙනවා. මොකද ලොකු කට්ටිය බොරුවට ටෙන්ඩර් දාලා පොඩි සහ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකන අවස්ථාව නැති කළ දීලා තියෙනවා. ඒක පිළිගන්නවා. ඒ නිසා තමයි මම බාරගත්තට පස්සේ කැබිනට් එකේ අනුමැතියත් සමග අප මේ වෙනස් කිරීමේ ස්වරූපය ඇති වීගෙන යනවා. නමුත් මෙතන නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. එතන තරංකාරී තත්ත්වයක් කියලා ඒගොල්ලෝ අර්ථකථනය කරලා තියෙනවා. නමුත් එසේ නීතිය නැත. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් එකේ අනුමැතිය තරම් තියෙනවා. නමුත් මේක තාම නීතිපති දෙපාර්තමේන්තුවත් විදුලි බල මණ්ඩලයත් අතර පොඩි ගැටණයක් තියෙනවා. මේක මේ සුමානෙ විසඳලා දෙනවා කියන මතය තමයි මම සිටින්නේ. මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න අවුරුදු 4කට. මේ රජයේ නිලධාරී අතර තියෙන ප්‍රශ්න නිසා මේක විදුලි බල අමාත්‍යාංශයටත් සාමාන්‍ය සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් ඇතුළත තියෙනවා කියන එක මම කියලා තමයි ඔබතුමාට ප්‍රශ්න විවෘත කරන්නේ.
මම බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. අපි විශේෂයෙන් ඔබතුමාගේ ආකල්ප පිළිබඳව සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන් අර මෙගාවොට් එක බැගින් ව්‍යවසායකින් විශාල ප්‍රමාණයකට එහෙම ලබා දෙනවා නම් මම හිතන්නේ අපේ රටේ ඉන්න කුඩා පරිමාණයේ ව්‍යවසායකින්ටත් මේ සඳහා ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ග්‍රහණයෙන් ඒක මුදවා හැරීමක් සිද්ධ වෙනවා. දැන් අපිම දන්න බොහෝ අය තමන්ගේ කර්මාන්ත ශාලාවේ වහලේ මේ වගේ සෝලා පැනල් භාවිතා කරලා ඒකෙන් තමන්ගේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය වෙන විදුලියත් ලබා ගනිමින් ඉතුරු වෙන විදුලි ධාරිතාවය ජාතික පද්ධතියට මුදා හරින්න ඔවුන් ආදායමක් ලබා ගන්න හැටි අපි දකලා තියෙනවා. ඉතින්
මන්ත්‍රීතුමාලා කරුණාවලා වාඩි වෙන්න.
ඔබතුමා මෙගාවොට් එක බැගින් ඒ වගේ කටයුත්තකට කඩිනමින් කටයුතු කෙරුවොත් හොඳයි කියන දේ මම කියමි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් මේ සෝලා විදුලිය ජනනය කරන පැනල් වල ඒකෙත් විවිධ ප්‍රමිති තියෙනවා. දැන් බොහෝ දුරට චීනෙන් මේ පැනල් ගෙන එනු ලබනවා. සමහර කම්පැනි විසින් යුරෝපයෙන් ඒ සෝලා පැනල් ගෙන එනු ලබනවා. විශේෂයෙන් මේක බලපවත්වන්නේ කුඩා ගෘහ ඒකකවල මේ වගේ සෝලා පැනල් හයි කරපුවාම විශේෂයෙන් ඒ කුඩා ගෘහ ඒකකවල ඉන්න අය දැනුවත් නැහැ. මේවාගේ කල්පවැත්ම මේ වගේ කාල සීමාව සහ ගුණාත්මකභාවය පිළිබඳව දැනුවත් නැහැ. ඉතින් මෙන්න මේ සෝලා පැනල් වල ප්‍රමිතිය නියාමනය කරන්න යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවාද කියන දේ මම දැනගන්න කැමතියි. මට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, මම මගේ මොකට ඉන්න කොට ඉන්න මම වෙනත් මන්ත්‍රීවරයෙකුට දෙන නිසා මම යෝජනාවකුත් කරනවා. මම මේක යෝජනාවක්. විශේෂයෙන් විදුලිය දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල, විශේෂයෙන් අනුරාධපුරයේ පොළොන්නරුව අපේ කුරුණෑගල දිස්ත්‍රික්කෙත් ඒ වගේ ප්‍රදේශවල විශේෂයෙන් වීදි පහන් ප්‍රශ්නයට විදුලි බල මණ්ඩලයත් මැදිහත් වෙලා යම් අඩු වියදමකට සෝලා පැනල් කට්ටලයක් වීදි පහන් හැටියට ලබා දුන්නොත් හොඳයි කියන යෝජනාවක් කරමින් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට මම ඔබතුමාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා.
ඔබතුමා ප්‍රශ්න ගණනාවක් එකට යොමු කරා. නමුත් පළවෙනි අන්තිම ප්‍රශ්න උත්තර දුන්නොත් ඒ සූර්ය බල තුලින් ඒ ලෑම්පෝස් ඒ කරන වැඩපිළිවෙල අසාර්ථක වෙලා තියෙනවා. ඒක පළවෙනි අවුරුද්දට හොඳයි. ඊට පස්ව ඒකේ තියෙන වටිනාකම සහ වැදගත්ව වැඩ කරන ආකාරය අඩුවගෙන ඉඳලා තියෙනවා. ඉතින් මම ඒක යෝජනා කරන්නේ. නමුත් අපි LED සිස්ටම් දාලා ඒක කරන එක කටයුතු කරගෙන යනවා. තවත් එකක් පුනර්ජනනීය සෝලා එක පාවිච්චි කරොත් කවදාක්වත් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ෆර්ම් ජෙනරේටර්. ඒක ස්ථීර ජනනීය කිරීමේ වැඩපිළිවෙල වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒක පද්ධතියට එකතු කරන්න බෑ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හුඟ දෙනා හිතනවා ඇයි ඉතින් සූර්ය තියෙනවා, පුළඟ තියෙනවා, ඇයි මේ තෙල් ගහගෙන වැඩ කරන්නේ කියලා. හැබැයි ඒ තාක්ෂණයේ නොදැනුවත්කම නිසා ඇති ප්‍රශ්නයක් නිසා අපි එකතු කරනවා. නමුත් ඒක ෆර්ම් ජෙනරේෂන් යටතේ නොවේ එකතු කරන්නේ. හැබැයි අපි මේක පුළුවන් තරම් හැම ප්‍රදේශෙම ප්‍රචලිත කරගෙන යනවා. ඒක ඔබතුමා දන්නවා. අපි සියලු දෙනාටම මෙගවට් පහට වැඩි එක ඔබතුමලා හෙට ගෙනාවත් ඇප්ලිකේෂන් එක අපි ඒකට අවසර දෙන මතේ තමයි සිටින්නේ. ඒ ඒ ඒ පරිවර්තනය කළා තියෙන්නේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරයේ අවස්ථාව දෙන එක. ඔබතුමා ප්‍රමිතිකරණය ගැන කිව්වා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි අපි බැරි වෙලාවත් මේකේ යම් විදිය ප්‍රමිතිකරණයක් කළා තියෙනවා. නමුත් මේ රටින් ගේන්න එපා, මේ රටින් ගේන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ කියાવી අපි යම් රටවල් වලට උදව් කරනවා කියලා. දැන් චීනයේ ඔව් අඩුවෙන් තියෙනවා. සමහර වෙලාවකට ප්‍රමිතිකරණයේ අඩුපාඩුවක් තිබෙනවා. යුරෝපයේ මිල අධික වෙන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරදී අපි එක පාරිභෝගික අවස්ථාවක් දීලා තියෙනවා.
මොකද අපි ඒ නිසා තමයි වෙනස් කරලා තියෙන්නේ ෆීඩින් ටැරිෆ් ඉදිරිපත් කරලා තියෙනවා. මීට පෙර අධික ගණන් දීලා කවුරුත් විදුලි බල මණ්ඩලයේ එකතු කිරීම අකමැත්තක් තිබ්බා. නමුත් දැන් ඒගොල්ලොන්ගේ එකමුතුභාවය සමග අපි ඉදිරිපත් කරලා තියෙන ෆීඩින් ටැරිෆ් එක ඉතින් කාටවත් හානියක් නැහැ. හැමදෙනම වාසියක් ඇති වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් මේ ප්‍රමිතිකරණය ඕනෑ කමින් දාලා නැත්තේ පාරිභෝගයට අවස්ථාව තියෙන ඕන විදිහට ගන්න. අඩුවෙන් කළා අඩුවෙන් ලබා ගන්නවද දීර්ඝ කාලයක් වැඩ කරන්න ඕන නම් ඊට වැඩිය මිලක් ගෙවලා හොඳ දේවල් ගන්නවා.
මගේ දෙවෙනි අද ප්‍රශ්න ආශු මාරසිංහ මන්ත්‍රීතුමාට බාර දෙනවා.
හොන්ඩපල් ආශු මාරසිංහ
මගේ එතුමාගෙන් දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාගෙන් අහන්න කැමතියි. මේ අවස්ථාවේ විශේෂයෙන් රූප්ටොප් සෝල සම්බන්ධයෙන් සූර්ය බල සංග්‍රාමය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් සමාජයේ පැන නැගී තියෙන එකක් තමයි දැනට රූප්ටොප් සෝලා වලට ලබා දීලා තියෙන රේට් එක. ඒ කියන්නේ මුලින් අවුරුදු ගණනාවක් වැඩි රේට් එකක් දීලා ඊට පස්සේ අඩු රේට් එකක් දෙන ක්‍රමවේදෙන් බාහිරව ගිහිල්ලා මුළු අවුරුදු 20ටම එක රේට් එකක් දීම තුල දැනට සූර්ය පැනල් හයි කරගත්තේ අයගේ ඒ විදිහට ගියත් අලුතෙන් නිවාසවලට වහලවල වලට සූර්ය පැනල් හයි කරගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එක විසින් චෝදනාවක් ඉදිරිපත් කරනවා. මේ ගණනය කිරීම හරහා බැලුවොත් මේගොල්ලන්ට ලාභයක් ලබා ගන්න බෑ, මේගොල්ලන්ට වෙන්නේ පාඩුවක් කියන එක. ඉතින් මේ මෙවැනි ආකාරයෙන් සමාජය තුළ විශාල කැළඹීමක් හටගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම තීරණයක් හැටියට දැනට එවැනි ෆ්ලැට් රේට් එකකට යන අදහසක් අරගෙන තියෙනවාද? එහෙම ඒ තුලින් සමාජය තුළ කැළඹීමක් ඇති වී තිබෙන ආකාරයෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට වැටීමක් සිදු වෙන්නේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එක නැති වෙලා යන තත්ත්වයක් උද්ගත වෙනවාද කියන ප්‍රශ්නේ ඔබතුමා පැහැදිලි කරොත් හොඳයි.
ඔව් මන්තුමා, මුලසනරුඩ මන්තුමනි, මේ සම්බන්ධයෙන් 2015 අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනා තමයි මේ රූෆ්ටොප් කොන්සෙප්ට් එක. මේක කිසිසේත්ම නැතිකරන්නේ නෙමෙයි, මේක තව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ තමයි කියලා තියෙන්නේ. නමුත් අපි අවුරුදු 7කට 23යි 10 දීලා අවුරුදු 15ට පස්සේ 15කට අඩු කරන්නේ නැතුව අපි ලෙවලයිස් රේට් එකක් දීලා තියෙන 19.75. මේක කිසි බලපෑමක් නැතුව එදා ගත්ත ආදායමම අද ලබා ගන්න. ඉතින් මේ නොදැනුවත්ව මේ සමාගම් දෙකක් ඒගොල්ලොන්ගේ කූට ක්‍රියාවක් මේව කරන්නේ මේ මුළු රූෆ්ටොප් සංකල්පෙම නැති කරන හදනවා. ඉතින් අපි ඒ කතා කරලා ඒ සම්බන්ධ ප්‍රශ්න විසඳලා දැන් කටයුතු කරගෙන යනවා. නෙට් මීටරින් නෙට් ප්ලස් නෙට් අකවුන්ටින් කියන මේ නම් විතරයි අපි දීලා තියෙනවා. දැන් මේකේ තියෙන අසාධාරණේ තමයි යම් අයට රුපියල් 45කුත් යම් අයට 22ක් කියන්නේ නැතුව අපි හැම දෙනාටම එක මිලක් ගෙවන්න අපි තීන්දුව කළා තියෙනවා. මේකේ අස්සම් කළ තියෙන ගිවිසුම් 21,800යි කාටත් බලපාන්නේ. ඉදිරියෙන් යන ගිවිසුම් වලට අපි ඉදිරියෙන්ම කියන මේක තමයි රේට් එක කියලා. එදා තමාගේ අවශ්‍යතාවයට විතරයි මේ සීමා වෙලා තිබ්බේ. අද ඕන තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අපි පුනර්ජන්නීය වැඩපිළිවෙළ දීලා තියෙන ශක්තිය. හැබැයි ඒත් මේක යම් විදිය විකෘති කිරීමේ ස්වරූපයක් ගෙනියනවා. මම ඔබතුමා මේ කරුණාකරලා ඉල්ලනවා මේ සම්බන්ධව එකතු වෙලා අපිත් එක්ක මේක තව වැඩ ප්‍රචලිත කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.
Thank you very much honorable Susanda Panjinilam to ask the minister of housing.
කරු සභාපතිතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එකුණාමල දිස්ත්‍රික්කයේ නිවාසී ඉදිකිරීම සඳහා ලක්ෂ 5 බැගින් ගත්ත තෝරාගත් පුජ්ජලින්ගේ නම් සහ ලිපිණියන් මොනවද කියලා. ඒක දීර්ඝ එකක් නිසා ප්‍රතිලාභී නාම ලේඛනය එමනම එකෙහි දක්වා සභාගත කරනවා. ඊළඟට පිළිතුර තිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරී දිස්ත්‍රික් කළමනාකරු ඇතුළත් නිලධාරී කමිටුවක් මගින්. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර නැත. ආ එකට පිළිතුර පොදු පහසුකම් සඳහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් නොවන අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මුදල් ගෙවීමකින් තොරව අදාළ පළාත් පාලන ආයතනවල සහය ලබාගෙන පොදු පහසුකම් සපයා ගන්නු ලබයි. ඈ අදාළ නොවේ.
ඇමැත්තුමා පළවෙනි ප්‍රශ්නේ අහන්නද?
උත්තර දෙන්න නැත්නම් යොමු කරන්න.
දැන් අර ඔබතුමා නැත කිව්වට දැන් අර ඒ නිවාසයට වෙන් වෙන අදවෙන්ගෙන මුදල එක පාටම මිනිස්සු හදන්ඩ වත්කමක් නෑ පරාත්තුලෙන මිනිසුන්ට අදම් මාර්ගයක් හරියාකව නැති නිසා තමයි මම කිව්වේ අර ඒ අවශ්‍ය කරන බාණ්ඩවල මිලවල් ඉහළ යන එක. ඒ වගේම ඒ පළාත්වල තියෙන ප්‍රදේශයේ තියෙන්නේ මොනවාද වන සංරක්ෂණ කැලෑ නිසා ඒවට ගිහිල්ලා මිනිස්සුන්ට ලීයක්වත් කපන්න බැරි නිසා ඒ මිනිස්සු කුරුණෑකලෙන් හරි කොහෙන් හරි කොල්ලි වගේ එන්න ඕනි. ඉතින් ඒවටත් ගොඩක් කලාවලට ඒ මිනිස්සුන්ට වත්කමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මොකක් හරි ක්‍රමවේදයක් හරිගස්සලා දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ට වන සංරක්ෂණේ වැටලා තියෙන ගස් තියෙනවා. පොලිසියයි ප්‍රාදේශීයකමයි ග්‍රාම නිලධාරි එක්කව කරලා ක්‍රමවේදයක් හදලා දුන්නොත් ඒ මිනිස්සුන්ට ලොකු සහනයක් වෙන ඒගොල්ලන්ගේ නිවාස ඉදිකිරීම තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ ඇමතිතුමාට යොමු කරන්න. ඒ වගේම දෙවෙනි අර පෙලක් ඔබතුමා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නට පෙලක් දැන් උදාහරණයක් ඇට ගත්තොත් ඔය මොරවැව වගේ ප්‍රදේශවල මෙම ආධාර මුදල් දීලා තියෙනවා කඩසාප්පු බව තියෙන අයට. ඉතින් ඒ පිළිබඳවත් ගරු ඇමතිතුමාට හොයලා බලන්න ඕනේ. මොකද එතුමාගේ නිවාස වැඩපිළිවෙල තමයි දකින වැඩපිළිවෙලක් හැටියට අපි දැකලා තියෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ. මම දන්නේ අනිත් පළාත්වල කොහොමද කියලා. ඉතින් ඒ වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්න නම් ඒ වගේ අඩුපාඩු ඇති නොවී වැඩ කටයුතු කරොත් ඒකෙන් දුප්පත් නිවාස නැති අයට ලොකු සහනයක් ලැබේ කියලා විශ්වාස කරන ඉඳයි මේක දෙවෙනි ප්‍රශ්නයට මතක් කරන්න.
බොහොම ස්තුතියි ඔන්ඩබල් කනක කේරත්. ඔන්ඩබල් මිනිස්ටර්
එක හෙක්ටයාර් 12,533ක් දත්ත මුල්‍ය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2018 දෙක පිළිතුර 2015 නිෂ්පාදනය 12,657 මෙට්‍රික් ටොන්, 2016 13,260 මෙට්‍රික් ටොන්, 2017 11,570 මෙට්‍රික් ටොන්, 2018 12,117 මෙට්‍රික් ටොන්. දත්ත මුල්‍ය ආර්ථික පරිශීලනාංශය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක පිළිතුර අපනයනය 2015 29,645 මෙට්‍රික් ටොන්, 2016 13,468 මෙට්‍රික් ටොන්, 2017 10,645 මෙට්‍රික් ටොන්, 2018 4,947 මෙට්‍රික් ටොන්. ශ්‍රී ලංකා රේගුව දත්ත මුල්‍ය දෙක පිළිතුර 2015 වර්ෂයේදී අපනයනී නිෂ්පාදනයට වඩා වැඩි වෙලා තියෙනවා. 2015 12,657 මෙට්‍රික් ටොන්, 2000 අපනයනය 29,645, 2016 13,260 මෙට්‍රික් ටොන්, 13,468 අපනයනය මෙට්‍රික් ටොන්, 2017 ආනයනය 11,570 මෙට්‍රික් ටොන්, අපනයනය 10,600 නිෂ්පාදනය 11,570 අපනයනය 10,645, 2018 12,117 නිෂ්පාදනය අපනයනය 4,947, 2015 සහ 16 වස දේශීය කරුණක නිෂ්පාදනය ප්‍රමාණයට වඩා අපනයනය සිදු කළ තියෙනවා. තුන ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන්නේ. එක මේ නිසා මෙම රජ්‍ය බලයට පත්වීමෙන් පසු කරුණක ආනයනය ඇත්ත වශයෙන්ම අපි අධෛර්ය කළ තියෙනවා. 2014 අවුරුද්දේ අපි අපනයනය කළ තියෙනවා 29,509. එතකොට 2013 අවුරුද්දේ අපි අපනයනය කළ තියෙනවා 9,782. 2012 අපි අපනයනය කළ තියෙන්නේ 2,120. එතකොට 2014 අවුරුද්දේ ඉඳන් කරුණක ආනයනය කරලා ඉන්දියාවට අපනයනය කළ තියෙනවා ඉන්දුනීසියාවෙන්. නමුත් ඒක මේ අවුරුද්ද වෙනකොට අපි සම්පූර්ණයෙන්ම නවත්තලා
කරුංකා විතරක් නෙමෙයි අපි කරුංකා ඒ වගේම කුරුඳු ගම්බිරිස් එතකොට කරාබු නැටි කරදමුංගු ඒවා ඔක්කොම අපි අපනයනය කරන එක සම්පූර්ණයෙන්ම අපි තහනම් කරලා තියෙනවා කැබිනට් අනුමැතියක් අරගෙන ඒක අපි රේගුවට ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොරන්ටයින් එකට ඊළඟට අපේ වෙළඳ අමාත්‍යාංශයේ ඒගොල්ලන්ට අපි දැනුම් දීලා තියෙනවා කොමර්ස් ඩිවිෂන් එකට.
තමයි ඔබතුමා කියනවා මේක මේ අවුරුද්දේ නවත්තලා තියෙනවා කියලා. දැන් මේක මේ ප්‍රතිඅපනයනය කියන නම දාගෙන කරපු ලොකු වංචාවක් මම හිතන්නේ මේ මේ සියලු දෙනා එක්කහුවෙලා අති විශාල ලාභයක් ලබා ගත්ත කාරණයක්. එතකොට තවමත් ආරංචි තියෙනවා දැන් අපේ රේගුවටත් එන්නේ නැතුව ඒක කෙලින්ම ඉන්දියාවට ගෙනියනවා කියලා වෙලා මේ රට ඇතුළට ගේන්නේ නැතුව මේ මේ ලංකාවෙන් යන විදිහට. ඉතින් මේකෙදි මේකට සම්බන්ධ අයව නීතිමය ක්‍රියාමාර්ගයක් අරන් තියනවද ඒ ආකාරයේ වංචා කරපු කණ්ඩායමට?
අරු මන්ත්‍රීතුමා, ඇත්ත වශයෙන්ම අපිට මට අමාත්‍යවරයා හැටියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කවුරු හරි ආනයනය කරනවා නම් බලපත්‍රයක් ගන්න අවශ්‍යයි. එතකොට එහෙම ආනයනය කරන්නේ නැතුව වෙළඳ අමාත්‍යාංශය තුලින් ඒ නොඑක් ආකාරයේ ඒ ටිප් ක්‍රමයට ඒගොල්ලන්ට එක ගෙනල්ලා ප්‍රතිඅපනයනය කරන්න ඉස්සෙල්ලා දීලා තිබ්බා. නමුත් අපි කැබිනට් අනුමැතිය අරගත්තට පස්සේ අපි ඒක සම්පූර්ණයෙන්ම නවත්තල ඉවර වෙලා දැන් අපි අපේ රටෙන් අපි අපනයනය කරන එක අපි ඉන්දියාවේ ඒ කස්ටම් එකත් එක්ක ඒගොල්ලන්ට දන්වල ඉවර වෙලා අපේ රටේ මේ තරම් ප්‍රමාණයක් තමයි අපනයනය කරලා තින්නේ කියලා අපි ඒගොල්ලොත් එක්ක මැචින් සිස්ටම් එකක් අපි හදලා තියෙනවා. එතකොට ඒකත් එක්කලා කවුරු හරි එහෙම හොර වැඩක් කරනවා නම් ඒක අපිට නවත්තන්න බෑ. ඒක ඉන්දියා රජය තමයි ඒ කටයුත්ත කරන්න ඕනේ. ලංකාවේ රජය හැටියට අපිට කරන්නට පුළුවන් එකම දේ කවුරු හරි නැව් සමාගමකුයි කවුරු හරි කූට ව්‍යාපාරිකයෝ එක්කවෙලා ඒ වැරද්ද කරනවා නම් ලංකා රජය හැටියට අපේ අපනයනයේ ප්‍රමාණය අපිට දන්වන්න පුළුවන් ඉන්දියාවට. එතකොට ඉන්දියාවේ රජය තමයි ඒක නවත්තන්න අවශ්‍ය කරන්නේ.
දැන් ඔබතුමා කියනවා ඒක නවත්තලා තියනවා කියලා. දැන් මේ කෙසේ වෙතත් එක ගැටලුවක් තමයි මේකේ ගොවියන්ට අමංගේ නිෂ්පාදන අලෙවි කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒකත් තමයි මේ වැඩසටහන මේ ක්‍රමය නිසා ප්‍රතිඅපනයන කියන මේ හොරකම නිසා පසුගිය කාලේ ඒ ක්‍රියාත්මකුන් නිසා ඉන්දියාවෙන් දැන් අපේ රටේ දේශීය වක්ටික් ගෙනියනකොට බදු ගහලා තියෙනවා වැඩි කියලා තමයි ගොවියා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන ටික ගෙනියන්නත් බෑ. නිෂ්පාදන ටික කවුරුත් මිලදී ගන්නෙත් නැහැ. ඊළඟට මේක ඇත්තරම දැන් අද සමහරක් වෙලාවට දෙවනි කන්නේ එනකොට මේ වර්ෂයේදී ඒගොල්ලන්ගේ නිෂ්පාදන ටික ගෙදර ඇතුලේ ගොඩ ගහලා තියෙනවා. ඒක විකුණ ගන්න බැලුවා මේක ජාතික අපරාධයක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් කියන විදිහට මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද නැද්ද? අපිට හැම වෙලාවෙම අර නම් වෙන්නේ අර ගම්බිරිස් වගාවේදී අර ඉබ්‍රාහිම් ගැන කියනවා වගේ වයඹ ට්‍රේඩර්ස් කියන නම තමයි මේකෙදි එන්නේ. ඉතින් මේ පුද්ගලයා තවමත් ඒ ඉන්දියාවට මෙහෙන් අපනයනය කරනවා කියලා ලෙවෙල්ලා තමයි කියන්නේ. ඉතින් මේ පිළිබඳව මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද නැද්ද කියන එක උතුමා කියන්න පුළුවන්. හොඳයි, මේක කොර රහසේ තවමත් වෙනවා කියලා තමයි ගොවියා කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම මම මේ ගැන පොලිස්පතිතුමාටත් මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නාට පස්සේ මම උතුමාට අවස්ථාව දෙනවා. ආකමක් නෙවෙයි කියන්නේ.
Honorable member, your seat, no. Honorable Minister, answer.
ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමා කියන ප්‍රශ්නය මගේ අමාත්‍යාංශය යටතේ මට කරන්න පුළුවන් එකම දේ මම කරලා තියෙනවා. ඒක මොකද country of origin වෙන්නේ වෙළඳ අමාත්‍යාංශයෙන්, ඊළඟට quarantine certificate එක දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, ඊළඟට රේගුව අයිති වෙන්නේ මුදල් අමාත්‍යාංශයට. එතකොට බැනුම් අහන්නේ මම. හරි ඔබතුමාලා ඔක්කොම ගම්බිරිස් ප්‍රශ්නයටත් බනිනවා මට. හරි කරුණක ප්‍රශ්නයටත් බනිනවා. හරි නොඑක් කට්ටිය නොඑක් ආකාරයට කියලා තිබුණා. නමුත් එකක් තියෙනවා මගේ අමාත්‍යංශය හැටියට අද අපනයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක එක්කව් වෙලා මම විශාල වැඩපිළිවෙලක් කරගෙන යන්න සකස් කරලා තියෙනවා. ඒ වගේම කුළුබඩු මම ඒක ඒ වගකීම මම මට ඔව් වගකීම මට කරන්නට පුළුවන් උපරිමයෙන් මම හැම දෙයක්ම මට දීලා තියෙනවා මම කරගෙන යනවා. එතකොට
හොඳයි
ඇමතිවරයාට විතරක් මේක තනියෙන් කරන්න පුළුවන් කමක් නෙවෙයිනේ.
හොඳයි
ඔය ඉතින් තමුන්නාන්සේලාට අවුරුදු 21ක් කරන්න බැරි වුණේවා මට
මාස ගානක්
ඇතුළත මේක කරන්න පුළුවන් කමක් නැහැනේ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව
අවුරුදු
21ක් මේ
හොන්ඩරබල් උදේප්‍රභා ගම්බම්බුල්ල හොන්ඩරබල් ඩග්ලස් හොන්ඩරබල් අමතුමා බෙලාවන ගරු අමතිතුමා ඩක්කාල කියන්න
ඔව් ගරු කතානායකතුමා මේ කරුංක හොරකම පටන් අරගෙන තියෙන්නේ 2013 අවුරුද්දේ 2014 අවුරුද්දේ මේක ගජ රාමෙට කරගෙන ගියා 2015 අවුරුද්දේ ඉඳන් අපි මේක නවත්තලා අද වෙනකොට මේක සම්පූර්ණයෙන්ම අපි නවත්තලා තියෙනවා.
හරි හොඳයි.
එතකොට මේ ගිය රජය තමයි මේ හොරකම පටන්
අරගත්තේ.
හොන්ඩරබල්
කාදර් මස්සන්
ඇබ්සන්ට්.
හොන්ඩරබල් මොහම්මඩ් නසීර්
ඇබ්සන්ට්. සෙකන්ඩ් රවුන්ඩ්.
සෙකන්ඩ් රවුන්ඩ්
නම්බර් 5. ප්‍රදේශාන්ත ගුණසේකර.
පත්ම උදේශාන්ත ගුණසේකර ආණ්ඩුවද හොන්ඩරබල් වේලකුමාර් ආණ්ඩුවද
සභාගත කරනවා ආනවනා
ආණ්ඩුවද
ආන්න මේක හරි හරි සභාගත කරා
උදේ ප්‍රභාත් කම්බම්බුල්ල
ගාමන් කරන්න
ආණ්ඩුවද
සභාගත කරනවා
හොන්ඩරබල් ඩග්ලස් සේවානන්ද ආණ්ඩුවද
මාස දෙකක් කල් ඉන්න
සභාගත
හරි හරි
හොන්ඩරබල් කාදර් මස්සන් ආණ්ඩුවද හොන්ඩරබල් මොහම්මඩ් නසීර් ආණ්ඩුවද